හොඳයි. කඳු උඩරට ශ්‍රී දළදා සමිඳු රැකවරණ මුලින්ම ප්‍රාර්ථනා කරනවා. කඳු රටේ FM ගුවන්විදුලි නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ඒ වගේම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම ආදරණීය දුවේ පුතේ, ඇත්ත වශයෙන්ම මෙවන් වූ අපි දන්නවා ඉතාම භයානක යුගයක අපිට තාක්ෂණය භාවිතා කරමින් අපේ විෂය දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා සුවිශේෂී වූ මෙහෙවරක් සිදු කරන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ කඳුරට FM ගුවන්විදුලි නාලිකාව ඒකාබද්ධව සිදු කරන්නා වූ මේ බුද්ධ ධර්මයේ විෂය සම්බන්ධව සිදු කරන දෙවන වැඩසටහන අද දවස. ඉතින් දුවේ පුතේ, අපි දන්නවා ඔබ නිවසේ ඉන්න ගමම්ම අපි කොහොමද මේ විෂය නිර්දේශයට අනුකූලව තමන් විශේෂයෙන්ම මේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉලක්කගත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කොහොමද? ඒ වගේම එම විෂය නිර්දේශයට අනුව ඒ විෂය කරුණු එකතු කරගන්නේ කොහොමද? ප්‍රශ්නයකට උත්තරයක් සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි යම් ප්‍රමාණයක ගිය සතියේ ඔබට අවධාරණය කළා. ආදරණීය දුවේ පුතේ, ඔබ දැන් අපිට තියෙන සම්පත් ප්‍රමාණය හැටියට මම ඔයාලගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා. මම අද දවසේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ 10 සහ 11 ශ්‍රේණී පාඩම් දෙකක් පෙළපොත් දෙක ආශ්‍රය කරගෙන තමයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විෂයට ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ, සකස් කරන්නේ. ඒ නිසා මම අද මුලින්ම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියේ මුල් පාඩම වන අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාඩම. ඉතින් දුවේ පුතේ, ඔයාලා ගෙදර ඉන්න ගමන් නිවසේ ඉන්න විට විශේෂයෙන් පොතක්, ඒ වගේම පැන්සලක්, එහෙම නැත්නම් පෑනක් ළඟ තියාගෙන අපි මේ වැඩසටහනට සම්බන්ධ සක්‍රීයව දායක වෙනවා නම් ඉතා හොඳයි කියලා මම ඉල්ලා සිටිනවා. මේ පාඩම ගැන මම මුලින්ම සඳහන් කරන්නම්, ඔයාලට මේ පාඩම ලබලා දීලා තියෙන්නේ තරුණ වයසේ නව යෝන්විය එළඹෙන ඔබලාට තිබෙන්නා වූ අභියෝග පිළිබඳව, එම අභියෝග ජයගන්නේ කෙසේද, ඒ වගේම එම අභියෝග සාර්ථක ලෙස ජයගෙන විශේෂයෙන් විෂය දැනුම වගේම තමන්ගේ ජීවිතාදර්ශන ජීවිතයට මේවා ප්‍රායෝගිකව එකතු කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳව මේ පාඩමෙන් අපිට උගන්වනවා. විශේෂයෙන් මේ බුදු සිරිතේ අභියෝග සහ 11 පන්ති පොතේ තියෙනවා අභියෝග ජයගත්, ඒ වගේම අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ 10 පාඩම, ඒ වගේම 11 වෙනි පන්තියේ පෙළ පොතේ මුලින්ම තියෙනවා බුදුහාමුදුරුවෝ අභියෝග ජයගත් ආකාරය. මේ පාඩම් දෙකම අන්තර්ගත වෙලා තමයි මේ පාඩමට ප්‍රශ්න සැකසෙන්නේ. ඉනිසා විශේෂයෙන් අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාඩම මුල් කරගෙන ඊට අදාළව කොහොමද මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්න සැපෙන්නේ, ඒ වගේම කෙටි ප්‍රශ්න සැකසෙන්නේ කොහොමද, ඒ වගේම අර දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට කොහොමද මේ කරුණු කාරණා එකතු කරගන්නේ, ඒ වගේම ප්‍රශ්න සැකසෙන්නේ කියන එක පිළිබඳව මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලා ගන්න පෑනක්, ඒ වගේම පොතක් ළඟ තියාගෙන මේ අපි කාල වේලාව අනුව මේ පාඩම අපි ඉස්සරහට අරගෙන යමු. විශේෂයෙන් කෙටි ප්‍රශ්න මේ පාඩමට සැකස් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවා කෙටි ප්‍රශ්න ගණනාවක් එනවා. මෙම පාඩම අදාළ කරගෙන බොහෝ දුරට බුදු සිරිතේ සහ බෝසත් සිරිතේ අභියෝගත් සමග එම කෙටි ප්‍රශ්න සැකසෙන්න ඉඩ තියෙනවා. එනිසා ඔයාලට ඒකටත් එක්ක සූදානම් වෙන්න මම මේ මොහොතේ ඔයාලට මතක් කරනවා, මෙන්න මේ විදිහට අපි ප්‍රශ්න සකස් කරගනිමු. ඊළඟට ඔයගොල්ලන්ට නිවසේ ඉඳලම පුළුවන් උත්තර සපයන්න, එහෙම නැත්නම් පිළිතුරු සපයන්න ඒ ප්‍රශ්න අනුවෘතියට, එහෙම නැත්නම් ඒ ඒ ප්‍රශ්නේ හදාගත්ත ආකාරයට කොහොමද ඔයාලා නිවසේ ඉඳලා උත්තර සපයන්නේ කියලා. ඒ නිසා මේ ඔක්කොම අපිට කතා කරන්න බැරි වුණත් ප්‍රශ්නයක් සකස් කරගන්නේ කොහොමද මේ පළවෙනි පාඩමේ 10 පෙළ පොතේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් මුලින්ම සකස් කරගන්න හැටි මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. මම මුලින්ම කියන්නම් පෑනක් පොතක් ළඟ තියාගන්නවා නම් පුළුවන් අය ලියාගන්න. මුලින්ම අපි මේ පාඩමේ විශේෂ වූ විශේෂ කරුණු පිළිබඳව සඳහන් කරනවා. පංච මහා විලෝකණය යනු කුමක්ද? ඔයාලා අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ මුලින්ම පස් මහා බැලුම් බැලුවා කියලා. එතකොට පංච මහා විලෝකණය යනු කුමක්ද කියලා අපි සඳහන් කරගත්තොත් ඔකේ ප්‍රශ්නයක් හැටියට ඔයාලා ලියා ගන්න. පංච මහා විලෝකණය යනු කුමක්ද? ඊට පස්සේ අපිට ඔකට පිළිතුරු ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම අවස්ථා දෙකක පිළිතුරු සපයන්න පුළුවන් ආකාර දෙකකට. මොකද්ද? එක තමයි ඊළඟ ආත්ම භාවයේ පිළිබඳ නුවණින් විමසා බැලීම පංච මහා විලෝකණයයි කියනු ලබයි. මම නැවතත් කියනවා ඊළඟ ආත්ම භාවයේ පිළිබඳ නුවණින් විමසා බැලීම පංච මහා විලෝකණයයි කියනු ලබයි. එමෙතන අර්ථකථනය කළ හැකිය කියලා එක ප්‍රශ්නයක් ওই විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. උත්තරය සපයන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ පුදුවේ පුතේ බලන්න පංච මහා විලෝකණය anu කුමක්ද කියලා එන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කෙටි ප්‍රශ්නෙට. පංච මහා විලෝකණය anu කුමක්දයි නම් කරන්න. එතකොට පුළුවන් අපිට ගන්න කාලය, දීපය, දේශය, කුලය, මව. අපව නැවතත් මම කියනවා කාලය, දීපය, දේශය, කුලය, මව. මේ ආකාර දෙවිධයකටම අහන්න පුළුවන් ප්‍රශ්නේ. එතකොට අපිට ඔයාලට උත්තරේ සපයා ගන්න පුළුවන් ඔන්න ඔය පළවෙනි පාඩමේ මේ විෂය කරුණ. මේ විෂය කරුණ දන්නේ නැතිව ඔයාලට උත්තර ලියන්න බෑනේ විභාගෙට. එනිසා ඔබට නිවසේ ඉඳලම මේ පොත පෙරලගෙන දැන් අපි ගුරුවරු පාසල් යන්න විදිහක් නැහැ. ඒ වගේම අපිට උපකාරක පන්තියකට යන්න විදිහක් නැහැ. ගුරුවරු මුණ ගැහෙන්න විදිහක් නැහැ. කී කී ආයේ දුක් විඳ ඉඳලා වැඩක් නැහැ. මොකද අභියෝගයක් මේක. මොකද මේ අපි පාඩමේම නම තමයි අභියෝග ජයගත් සිදුවත් බෝසතාණෝ. දැන් අභියෝග කියන්නේ මොනවද කියලාත් මම ඉදිරියට ඔයාලට කතා කරනවා. දැන් සමහර අය හිතනවා අනේ අපිට හරි අමාරුයි. දැන් මේ විශේෂ දේශ ආවරණය කරගන්න විදිහකුත් නැහැ. ඊට ඒ වගේම මේ ඔය වගේ ඒවා කිය කී ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මුලින්ම ඒ වගේ තමන් තනියෙන් සුව උත්සාහයෙන් නේද? අර තමන් මේ පිළිබඳව අධ්‍යයනය කරලා ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන ප්‍රශ්නයක් සකස් කරගෙන පිළිතුරක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. එහෙම තිබිය යුතුයි. දැන් මම පැහැදිලි කරන්නම් ඉදිරියේදී ඒ අභියෝග වලට මුහුණ දුන්නේ කොහොමද? අපි ශිෂ්‍යයන් හැටියට මුහුණ දෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ප්‍රශ්න දෙක පැහැදිලි. ඊළඟට අපිට ගන්න පුළුවන් මේ පාඩමටම අදාළව තියෙනවා ඍතු තුන මේ ඒ වගේම සිදුහත් කුමරට සුද්ධෝදන රජතුමා විසින් සාදා දුන් මාලිගා තුන නම් කරන්න කියලා. ඉතින් ඒක අපි දැනගෙන ඉන්න බුණ ඒක චූටි කාලේ ඉඳලම අපි දැනගෙන තියෙනවා. ඒකත් විශේෂ කරුණක් මේ පොතේ තියෙන රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන්. ඒ වගේම තමන් ඊළඟ ප්‍රශ්නෙට කියනවා ඍතු තුන නම් කරන්න. ඒ කියන්නේ මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තුන හදලා දුන්නේ ඒ කාලයේ හැටියට ඒ යුගයේ හැටියට ඍතු තුන දන අපි හඳුනන හේමන්ත ගිම්මාන වස්සාන. සමහර තැන්වලදී මේ වගේ ප්‍රශ්න අහලා කෙටි ප්‍රශ්න වලට. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන ඍතු තුන නම් කරන්න කියලා තිබුණොත් හේමන්ත ගිම්මාන වස්සාන කියලා පිළිතුර සකස් කරගන්න. ඒ වගේම ඊළඟට මම කියනවා සිදුහත් කුමරු ඉගෙනගත් ශිල්ප හතරක් නම් කරන්න. දැන් අපි දන්නවා සූසැට මේ ශිල්ප හදෑරුවා කියලා. දැන් ඔයා පූජාවලිය එහෙම තිනවා එක දිගට සඳහන් වෙනවා අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ ඉගෙනගත්ත ශිල්ප පිළිබඳව. ඉතින් අපි ඔය ඔක්කොම අහන්නේ නැහනේ. ඒක ශිල්ප 3ක් 4ක් ඔය විදිහට අහන්නේ. එතකොට අපිට පුළුවන් ඒක පොතේ තියෙනවා කඩු ශිල්ප, දුණු ශිල්ප, ඇතුන් හැසිරීමේ ශිල්පය, ඒ වගේ මාස්යන් හැසිරීමේ ශිල්පය. ඔය වගේ ඒ පොතේම තියෙනවා. ඉතින් ඔයාලට මේ ප්‍රශ්නය ඔයාලම විසින්ම නිර්මාණය කරගෙන උත්තරයක් හදාගන්න පුළුවන්. එක නිවසේදී කරන්න පුළුවන්. එතකොට මේ පාඩම කියවගෙන යන ගමන් ඔයාලා හඹා යන්න කොහොමද ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නේ? ඒ වගේම උත්තරයක් ඒකට අදාළව සකස් කරගන්නේ කියලා. ඊළඟට සිදුහත් කුමරු ශිල්ප ඉගෙනගත් ගුරුවරයා නම් කරන්න. දැන් සමහර දරුවෝ ඉන්නවා ඇත්ත වශයෙන්ම සමහර දැන් අපි ওই පාසල් වලට යනකොට සමහර තැන්වලදී මූලික දැනුමවත් නැතිව තමයි විභාගයට සමහර දරුවෝ යන්නේ. දැන් සමහර විටනවා ආයේ කොහොම හරි කමක් නැහැ S1 එකක් C එකක් ගත්තොත් ඇති කියලා. නමුත් හැබැයි දුවේපුතේ ඔයාලා අවධාරණෙන් අවබෝධෙන් බොහොම කල්පනාකාරීව මේකට පිළිතුරු සපයන්න පුළුවන් නම් පොත කියෙවුවනම් පෙළ පොත මේ පෙළ පොතට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය කිසිම විදිහකින් වෙනත් දේවල් එකතු කරලා මේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ ඔයාලට. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හඳුනාගත්ත, ඒ වගේම දැනගත්ත, ඉගෙනගත්ත කරුණු ආශ්‍රය කරගෙන තමයි ඔයාලට මෙම ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා මේ පොත පරිශීලනය කරලා තිබෙනවා නම්, කියවලා තියෙනවා නම් ඔයාලට උත්තරේ සපයන්න පුළුවන්. එතකොට මම මුලින් ඊට පස්සේ කිව්වා සිදුහත් කුමරු ශිල්ප ඉගෙනගත් ගුරුවරයා නම් කරන්න. ඉතින් අපි ගුරුවරයාගේ නම දැනගන්න ඕන. ඒක තමයි සර්වමිත්‍ර පඬිතුමා. ඒ වගේම යසෝදරා දේවියට කියන තවත් නමක් ලියන්න කියලා. එතකොට අපි කියනවා නේද, යසෝදරා ඔය ප්‍රශ්නේ හදාගන්න පුළුවන් නේ, බිම්බා දේවි කියලා කියනවා, බද්ද කච්චායනා කුමරිය කියනවා. ඉතින් ඒක පොතේ තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට මේ විදිහට තමන් බොහොම කල්පනාවෙන් පොත කියවලා ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්නය සහ උත්තරේ හදාගන්න. ඒ වගේම තමයි යසෝදරා දේවියගේ පියාගේ නම කුමක්ද? අපි දන්නවා සුප්පබුද්ධ රජතුමා. ඒ වගේම නිබ්බුත පද කීවේ කවුද? දැන් අපි ඒක දැනගන්න ඕන. මේ පොතේ තියෙනවා කිසා ගෞතමී දේවියයි කියලා උත්තරේ ලියන්න පුළුවන්. ඔය කෙටි ප්‍රශ්න ඔය විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි නිබ්බුත පද අදාළ ගාථාව ලියන්න කියලා. එතකොට අපි අන්නවා නිබ්බුතානූන සාමාත, නිබ්බුතානූන සෝපිතා, නිබ්බුතානූන සානාරි, යස්සායන් ඊ දිසෝපති. ඉතින් ඕක නිකන් gedara idne කොට කියුවා නම් අපි චූටි කාලේ කියවනානේ. අපි පුංචි දුවලා පුතාලා ඔය 6 7 8 9 පන්ති පහු කරගෙන ආවේ. අපි ඒ වගේ දේ ගැන කල කතා කරනවා. දැන් අපි නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සෝපිතා, නිබ්බුතානූන සානාරි, යස්සායන් ඊදි සෝපති. ඔය වගේ ඔක 3 4 පාරක් කියවුවාම නිකම්ම කටපාඩම් එනවා. අපි ඉස්සර ඔය ආච්චි අම්මලාත් එක්ක එහෙම වන්දනා කරනකොට එක දිගට ගාතක් වෙන. ඉතින් ඒ වගේ මේ අපි අත්‍යවශ්‍ය පාඩ කවි ගාතා ඉව සටහන් කරගෙන ඔය A4 කොලයක් දෙකට නමලා අරගෙන ඒකේ අත්‍යවශ්‍ය පාඩ සටහන් කරගෙන කිව්වනම් නිතර අපි කියන දවස් දෙක තුනකට සැරයක් හරි උදේ හවස එකපාරක් කියලා පැත්තකින් තියෙනවා. එතකොට නිතර මතක් වෙනවා මේ විශේෂ කරුණු. අන්න ඒ වගේ කියන්නේ. ඊට පස්සේ නිබ්බුත පද ලියා අර්ථේ ලියන්න. එතකොට නිබ්බුත පද ඔයාලට ලියන්න පුළුවන්. ඒකේ අර්ථේ තියෙනවා. පොතේම තියෙනවා. ඒ වගේම යසෝදරා දේවිය සරණ පාවා ගන්නා විට සිදුහත් කුමරුගේ වයස කීයද? ඒ පොතේ තියෙනවා. එතකොට ඕගොල්ලන්ට කියන්න පුළුවන් පොත බලාගෙන යනකොට ප්‍රශ්නයක් හදලා වයස 16යි කියලා. එතකොට සිදුහත් කුමරු අබිනිෂ්ක්‍රමණය කළේ වයස අවුරුදු කීයේදීද? එකක් තියෙනවා අවුරුදු 29 දී. එතකොට සතර පෙර නිමිති නම් කරන්න. අපි එතකොට දන්නවා සතර පෙර නිමිති දැනගන්න ඕන. එතකොට මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. මෙන්න මේ විදිහට හදලා. ඒ වගේම කිං කුසල මේ බෝසතුන් කිං කුසල ගවේෂීව වසර කීයක් ගත කළේද කියලා ප්‍රශ්නයක් ඔයාට හදාගන්න පුළුවන්. ඔයාලට හදාගන්න පුළුවන්. එතකොට ගන්න පුළුවන් වසර 6 කියලා. ඒ වගේම සිද්ධාත් බෝසතාණන් දුන් මේ මුහුණ දුන් අභියෝග 3ක් නම් කරන්න. එහෙම නැත්නම් 4ක් නම් කරන්න. ওই විදිහට අහන්න පුළුවන්. එතකොට අපි දන්නවා සිද්ධාත් බෝසතාණන් වහන්සේ අභියෝග ගොඩ ගණනාවකට මුහුණ දුන්නා. ඒ වගේ වෙන එතකොට අපිට ලියන්න පුළුවන් පස් මහ උපත, පස් මහා බැලුම් බැලීම, මව කලුරිය කිරීම, ඒ වගේම සතර පෙර නිමිති දැකීම, ඒ වගේම නිබ්බුත පද ඇසීම, ආ ඒ වගේම ශිල්ප හැදෑරීම, ඔන්න ඔය වගේ අභියෝග කීපයක් ඔයාලට සඳහන් මේ ලියන්න පුළුවන්. ඒ වගේ එකට බොහෝ දුරට ඔය කෙටි ප්‍රශ්නයකට නම් එන්නේ අභියෝග දෙකක් නම් කරන්න වගේ එනකොට ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒවා එක් අභියෝගයක් හඳුන්වන්න කියලා එන්න පුළුවන්. ඒක ලකුණු 3ක ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්නයක් පුතේ. එතකොට ඒකට අපිට ලියන්න පුළුවන් එක අභියෝගයක්, තමන් කැමති අභියෝගයක්. අපි කියමුකෝ මෙහෙම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න, ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම එක අභියෝගයක්. දැන් අපි අභියෝගය ජය ගන්න එපේ. එතකොට අපේ සිදුහත් බෝසතාණන් වහන්සේත් ඒ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. දැන් ඒ කාලේ හැටියට මේ මහා සක්විති රජ කුමරෙක් වෙන්නනේ ප්‍රාර්ථනා කළේ. මේ අපේ සුද්ධෝදන රජුරුවන්ගේ බලාපොරොත්තු තිබුණේ දුවේ පුතේ. ඉතින් ඒක නිසා ඒ සක්විති රජ කුමරෙකුට අවශ්‍ය කරන ඒ රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය කරන නීති ශාස්ත්‍ර, ඒ වගේම නේද වේදය, ඡන්දස්, අලංකාර ඒවාදී ඉගෙන ගත්තනේ. ඉතින් ඒ වගේම ඒ ශිල්ප ශාස්ත්‍ර ආදාරන්න ඕනකම තිබුණා. ඒ වගේම ශිල්ප එකක් ශාස්ත්‍ර එකක් ඔය දෙක කොටස් දෙකකට බෙදෙනවා. එතකොට කඩු ශිල්ප, දුණු ශිල්ප, ඒ වගේම ඇතුන් හැසිරවීමේ ශිල්ප, අස්වැයන් හැසිරවීමේ ශිල්ප, ඒ වගේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. ඒක අභියෝගයක්. එතකොට ඒ අභියෝගයේ කෙටියෙන් ඔයාලා හඳුන්වන්නට ඕන. ඒ හඳුන්වන ප්‍රශ්නෙට ලකුණු 3ක් ඔයාලට මේ ලබා ගන්න පුළුවන්. ඉතා පහසුවෙන්. එතකොට අභියෝග දෙකක් නම් කරනවා. නම් කරන්න කියලා කියන්නේ ඔබලා අභියෝග දන්නවද කියලා දැනුම තමයි පරීක්ෂා කරන්නේ. එතනදී එක් අභියෝගයක් හඳුන්වන්න කියනකොට ඒ අභියෝගය පිළිබඳව යම් අවබෝධයක් තියෙනවද කියලා ඕගොල්ලන් පිළිබ ඔයගොල්ලන්ගෙන් මේ පිළිබඳව පරීක්ෂා කරනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අභියෝග පිළිබඳව යම් හැඳින්වීමක් කරන්න එක් අභියෝගයක් තෝරගන්න. අපි කියමුකෝ දැන් මහා මායා දේවිය කලෝරිය කෙලීම කියලා. දැන් සතියෙන් දින හතකින් මහා මායා දේවිය කලෝරිය කළා. නමුත් සිදුහත් බෝසතාණන් වහන්සේ ඒ අභියෝගේ බාරගත්තා. මොකද හේතුව අම්ම නෑ කියලා, තමන්ගේ මෑණියන් වහන්සේ නෑ කියලා. උන්වහන්සේ එතනින් නැවතුනේ නැහැ. දැන් අද කාලේ හැටියට අපිට ගන්න පුළුවන්. එතකොට ඒක සාර්ථක අභියෝගයක්. එතකොට මේ අභියෝගේ හඳුන්වන්නට පුළුවන් ඕගොල්ලන්ට. කෙටියෙන් පේලි 3ක් 4කින් විතර වගේ හඳුන්වන්නට කමන්නේ. සමහරවිට මේ රූල් 3හමාරක් 4ක් හතරහමාරක් ඔය වගේ වුණාම හඳුන්වපුවම ඒක ලකුණු දෙකක ප්‍රශ්න පත්‍රයක්. සමහරවිට රූල් 2හමාරක් 3ක් හඳුන්වවත් කමක් නැහැ. ඒ හඳුන්වන එක විස්තර කරන එක වගේ නෙවෙයි. එතකොට නම් කරන්න කියන්නේ කෙලින්ම උත්තරේ සපයන එක තප්පර කීපයක උත්තරයක්. හඳුන්වන්න කියන්නේ දුවේ පුතේ විනාඩි 2ක 3ක විතර වගේ උත්තරයක්. ඒක Taman දන්නවද කියලා ඒක අහන්නේ. ඒ වගේම තමයි ඉන් පස්සේ පුළුවන් අපිට කියන්න පාසල් ශිෂ්‍යවකු ලෙස ඔබට පන්ති කාමරයේ ඇති අභියෝග හතරක් ලියා දක්වන්න කියලා. ඉතින් ඒ වගේම අහන්න පුළුවන් අභියෝගයක් යන කුමක්දයි අර්ථකථනය කරන්න විස්තර කරන්න කියලා. ඒ වගේම ඒ පිළිබඳව දැන් අපි තුන්වෙනි ප්‍රශ්නේදී නිතරම අහන්නේ දුවේ පුතේ දැන් දැනුම පිළිබඳව මේ මුලින්ම ඔබ පරීක්ෂා කරනවා. ඒ නම් කරන්නගෙන ඒ වගේම අවබෝධයක් තියනවද කියලා මුලින්. ඊට පස්සේ ප්‍රායෝගික ජීවිතේට කුසලතා මට්ටමේ. ඒ වගේම ප්‍රායෝගිකව ඔබ මේ අභියෝග ජයගන්නේ කොහොමද? ඒ වගේම මේ පාඩමට අදාළව පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබට ඇතිවෙන්නා වූ ප්‍රශ්න වලින් සිදුහත් බෝසතාණන් වහන්සේ මේ ඒ ජීවිතේ ජයගත්තා වගේම උතුම් වූ සම්බුද්ධත්වයට පත් වුණා වගේම එහෙම නැත්නම් අරමුණු වලට ළඟා වුණා වගේම ඔබත් මේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉතා හොඳින් සමත්වන්නේ කොහොමද? ඒ සාමර්ථයක් වෙත ළඟා කරගන්න මොන වගේ කරුණුද එකතු කරගන්න ඕන කියන එක පිළිබඳව මේක පරීක්ෂා කරනවා තුන්වෙනි ප්‍රශ්නේදී තමන්ගේ ශිෂ්‍ය ජීවිතයට ප්‍රායෝගික පැත්ත විතරයි. එතකොට පන්ති කාමරයේදී ඔබට තියෙන අභියෝග ඔබ හඳුන ගන්න ඕනේ. එතකොට පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබට පන්ති කාමරයේ ඇති අභියෝග හතරක් ලියා දක්වන්න. එහෙම නැත්නම් අභියෝග පිළිබඳව විස්තරයක් කරන්න. එතකොට උදාහරණ 3ක් 4ක් පමණ ලබා දෙමින් ඒ පිළිබඳ විස්තරයක් කරන්න කියලා කිව්වොත් ඔයාලා ඒකට සූදානම් වෙන්න ඕන. ඒක හැබැයි පුතේ දුවේ ලකුණු 5ක ප්‍රශ්නයක්. එතකොට ලකුණු 5ක තුන්වෙනි ප්‍රශ්නේ ඒකට උත්තරය ලකුණු හොඳට ලියලා තිබුණොත් ලකුණු 5ක් ලැබෙනවා. ඒක නිසා දුවේ පුතේ මතක තියාගන්න ඉතාමත්ම හොඳින් ප්‍රායෝගික ජීවිතයේට අර දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ තුන්වෙනි ප්‍රශ්නේ නිතරම එන්නේ ශිෂ්‍ය ජීවිතයට, සමාජ ජීවිතයට, ඒ වගේම පෞල් ජීවිතයට, ඒ එදිනෙදා ජීවිත ගත කරනකොට මේ බුදුදහමේ කරුණු ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳව තමයි මේ මෙහින් අවධාරණය කරන්නේ. ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න මේ ආවට ගියාට මේ කරුණු දෙන්නේ නැහැ. මොකද අපිට තියෙන ශ්‍රේෂ්ඨතම චරිතයක් තමයි අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ සහ ලෝතර බුදු පියාණන් වහන්සේ. ඒ ශ්‍රේෂ්ඨ චරිතවලින් ගන්න පුළුවන් දරුවන් පාසල් දරුවන් හැටියට මොනවද අභියෝග, කොහොමද අපි මේ ජීවිතේ ජයගන්නේ, කොහොමද මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව ඒ තුන්වෙනි ප්‍රශ්نين අවධාරණය කරනවා. එනිසා ඔබ ඒකට සූදානම් වෙන්න බය නැතුව ලියන්න. සමහර අය කරුණු අපි දැන් ඔය ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරනකොට ඒ පිළිබඳව අවධානය යොමු කරනකොට සමහරලාම ඔය කරුණු 3 4ක් ලියලා වචන කීපයක් ලියලා එහෙම නතර කරනවා. හැබැයි විස්තරයක් කරන්න කියලා කියපුවාම දුවේ පුතේ ඔබලාට නිදහස තියෙනවා ඕන තරම් හිතලා ලියන්න. ඒක නිසා එක එක කෙනා එක එක විදියට හිතන්නේ. ඒ හිතන විදිය අර අපේ බෝසතාණන් වහන්සේගෙන් ගත්ත ආදර්ශ ශිෂ්‍ය ජීවිතයේ ශිෂ්‍යයෙකු වශයෙන් අපි කොහොමද ලබා ගන්න, ඒ වගේම අපි කොහොමද ඉස්සරහට ඒ තොරතුරු අරගෙන ජීවිතේ ජයගන්නේ කියන කාරණේ හිතේ තියාගෙන තමයි ඔබ පිළිතුරු සපයන්නට ඕනේ. එනිසා මෙන්න මේ පිළිබඳව අපි කතා කරමු. දැන් මේ ඊයේ පෙරේදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී මම මාධ්‍යෙන් එහෙම මෙහෙම දැක්කා සමහර දරුවෝ දුවේ පුතේ එක දරුවෙක් එයා විභාගයේ වාණිජ වලින් හෝ මට මතක නැහැ ගණිතාංශයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගෙන තිබෙනවා. ඔහු උට අම්මා තාත්තා නැහැ. ඒ වගේම ඔහු ජීවත් වෙන්නේ නිවාසයක, ළමා නිවාසයක. ඉතින් ඒ දරුවා ලංකාවෙන් පළමු වන විදිහට ඒ වගේම ඒ මුල් කණ්ඩායමේ එහෙම නැත්නම් ඉතාමත්ම විශිෂ්ටාකාරයෙන් ලකුණු වරගෙන ඔහු සමත් වෙලා තියෙනවා. ඉතින් එතකොට බලන්නකෝ ඒක අභියෝගයක්නේ. එතකොට තමන්ට සැප සම්පත් නැහැ, ඒ වගේම අම්මා තාත්තා නැහැ, නෑදෑයෝ හිතවතුන් නැහැ කියලා ඔහු දුක්ුන්නේ නැනේ. එතකොට ඔයාලා නිවසේම ඉන්නකොට දැන් ඔයාලා අපි දන්නවා ආදරණීය දෙමව්පියන් සියලු පහසුකම් ඔයාලට ලබා දෙනවා. සමහරලාට ඔන්ලයින් එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොත්පත් ළඟට ගෙනලා තියෙනවා. ඒ නිසා දුවේ පුතේ හොඳට පාඩම් කරන්න, පාඩම් කරලා විභාගේ ජය ගන්න කියන කාරණා නිතර ගුරුහරුකම් ලබා දෙනවා. ඒ වගේම ගුරුවරුන්ගෙන් උපදෙස් ලබා ගුරුවරුන්ගෙන් උපදෙස් දෙනවා. ඉතින් ඒක නිසා අපිට බෑ, අපිට නැහැ, අපිට දැන් මේවත් එක්ක අපිට පාසල් යන්න නැහැ කිය කී නතරවිලි වින්නුන. දැන් අර දරුවා බලන්නකෝ, මේ ප්‍රථම ස්ථානයට සමත් වෙන්න හැකියාව ලැබුණේ අම්මා තාත්තා නැතුව. එතකොට අපේ සිද්ධාත් බෝසතාණන් වහන්සේට මුල් කාලේ ඉඳලම අම්මගේ සෙනෙහස නැති වෙනවා. දින 7කින් අහිමි වෙනවා. ඉතින් එහු නැහැ කියලා ඔවුන් ළඟ නැවතුන්නේ නැහැ නේ ඔහු. ඒ තමන්ගේ අවසාන ඉලක්කේ කරා ළඟා වුණා. ඉතින් ඔයාලටත් තියෙන මේ පාඩමේ දැන් විෂය කරුණු පමණක් නොවේ මෙතනදී අවධාරණය කරන්න දුවේ පුතේ. විෂය කරුණු පමණක් නොවේ. ඒ නිසා ඒ විෂය කරුණු තුලින් ශිෂ්‍යයන් වන ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන මේ ප්‍රායෝගිකව වුවමනා කරන එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක කරගන්නට, සිසි ජීවිතේ සාර්ථක කරගන්නට, එහෙම නැත්නම් ඒ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය ගුණධම් තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ. ඒ නිසා මතක තියාගන්න මේ කාරණා ඉතාමත්ම හොඳින්, ඉතාමත්ම අවබෝධයෙන් යුක්තව කියවලා තමයි මේ කරුණු තමන්ගේ ඒ සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍රවලට ඇතුළත් කරගත යුතු වන්නේ. ඒ නිසා මේම තවත් අවස්ථාවක දැක්ක මේ මහනුවර ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක දරුවෙක්. ඒ දරුවා ඇත්තටම තමන්ට තමන් එක දරුවගේ මං දැක්කේ හැටියට ඒ දරුවගේ අතකුත් නැහැ. ඉතින් ඒ නැහැ කියලා ඇය නිස්සද්ද වුන්නේ නැහැ, නතර වුන්නේ නැහැ. තමන්ගේ අභියෝගය ජය ගන්නවා. ඊට පස්සේ ඒ ජයගත්තා වගේ විතරක් නෙවෙයි ලංකාවෙම මුල් ගණනටම ඇවිත් ඒ තමන්ගේ ඉලක්කයට ළඟා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න හොඳින්, මම මේ කරුණු පැහැදිලි කරන්නෙත් දරුවෝ හැටියට ඔයාලා නිවසේ ඉඳලම ඉන්නකොට අපිට මේ ඒ අඩුපාඩු තියෙනවා කියලා මේ තිබුණා කියලා එතනින් නවතින්න හේතුවක් නැහැ. ඔබට තිබෙනවා පෙළපොතක් රජයෙන් ලබලා දීලා තියෙනවා. ඒ පෙළපොතට අනුගත වෙමින්, ඒ පෙළපොත නැවත නැවත කියමින්, ඒ විෂය කරුණු, ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍ර ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ විෂය කරුණුත් තමන් මොනවද කියලා බොහොම අවධානය, ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරගනිමින් ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔයාලා කල්පනාකාරීව මේ පිළිබඳව අදහස් යොමු කරගන්න ඕනේ. ඒ වගේම අවධානය යොමු කරගන්නට ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ දැන් අර මම විස්තර කරන එක පැහැදිලි කරේ නැහැ ඔයගොල්ලන්ට. මේ ඒ වගේම ඒ විස්තර කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් පිටුවක විතර විස්තරයක් කරන්න පුළුවන් පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් අභියෝග ජය ගන්න ආකාරය පිළිබඳව බෝසත් සිරිතේ ආදර්ශ එකතු කරගනිමින් ඔබේ ජීවිතයට එකතු කරගන්න ආකාරය පිළිබඳව විස්තරයක් කරන්න, විමසීමක් කරන්න කියලා. ඒකට ඔයාලට නිදහස තියෙනවා. තමන්ගේ අදහස් වලට අනුව තමන්ට එන තමන්ගේ දැනීමේ හැටියට, තමන්ගේ අවබෝධය හැටියට උත්තර ලියන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම මම තවත් ප්‍රශ්නයකට එනවා. මේ පළවෙනි පාඩමේම අභියෝග වලට මුහුණ දීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන හතරක් ලියන්න කියලා එන්න පුළුවන්. ප්‍රයෝජන තුනක් අහන්න පුළුවන්. එතකොට අභියෝග වලට මුහුණ දීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන ඉතින් නේද? අපිට ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒ වගේම අදිෂ්ඨානය ඇති වෙනවා. ඒ වගේම උත්සාහවන්ත බව ඇති වෙනවා. මේ වගේ කරුණු අපි හදා ගන්න ඕන. ඒ වගේම තමයි බෝසත් උපතහා බැඳුණු ආශ්චර්යමත් සිදුවීම් පිළිබඳව අහන්න පුළුවන් නේද? එතකොට මේ බෝසත් උපත හා බැඳුණු ආශ්චර්යමත් සිදුවීම් ඔයාලා දන්නවා. දැන් ඔය සිංහනාද පැවැත්වෙන අවස්ථාවේදී නේද, අහසින් දිය ධාරා මතුවීම, ඒ වගේම සත්පියුම් මත ගමන් කිරීම, අන්න ඒ වගේ තැන්වලදී අපිට පුළුවන් ඒ ආශ්චර්යමත් සිදුවීම් කීපයක් හඳුනගෙන පොත පාඩම් කරලා ඒ තුලින්ම ඔබලට මෙම ආශ්චර්ය සිදුවීම් මොනවද කියලා හඳුනා ගන්න. ඒ වගේම දුවේ පුතේ සිදුහත් කුමරු ළමා අවදියේ දක්න ලැබුණු විශේෂ ලක්ෂණ මොනවද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක ඕගොල්ලන් ප්‍රශ්නයක් හැටියට නිර්මාණය කරගන්න. සිදුහත් කුමරු ළමා අවදියේ දක්න ලැබුණ විශේෂ ලක්ෂණ. ඉතින් විශේෂ ලක්ෂණ කියලා කියන්නේ දැන් අපි බලන්නකෝ, දැන් දරුවෙක් හැටියට විශේෂ ලක්ෂණ අපි බලන පන්ති කාමරයේදී අපි දන්නවා අර හැදෙන ගහ දෙපෙත්තෙන් දනේ කියලා, දෙපෙත්තෙන් දනේ කියලා අපි කතාවක් කියනවනේ. හොඳට ඉගෙන ගන්න දරුවා, පිළිවෙලට වැඩ කරගන්න දරුවා, පිළිවෙලට වැඩ කරන දරුවා ඉතාමත්ම හොඳින් ගුරුවරයා හඳුන ගන්නවා, දෙමව්පිය හඳුන ගන්නවා. ඉතින් එතකොට එයාගේ තිබෙන්න ඕන නේද දූරදර්ශී බව, ඒ වගේම සංයමය, කීකරුකම, ඒ වගේම කලට වේලාවට වැඩ කිරීම, එදිනෙදා අභ්‍යාස නිම කිරීම, ඒ වගේම ප්‍රශ්නයක් දුන්නම ඒකට නිවැරදි ලෙස පිළිතුරු සැපයීම, අන්න ඒ වගේ කරුණු පිළිබඳව අවධානය යොමු කරගෙන ගුරුවරයා මේ දරුවා ඉතාමත්ම හොඳයි කියලා තීරණය කරන්නේ. ඉතින් ඒ වගේ තමයි අපේ සිදුහත් කුමාරයා. සිදුහත් කුමාරයා ළමා අවදී තිබුණු විශේෂ ලක්ෂණ මොනවද කියන. ඔහු ගුරුවරුන්ට කීකර වුණා, ඒ වගේම ගුරුවරුන්ට ගරු කළා, ඒ වගේම කියන දේ ඉතා හොඳින් අහගෙන හිටියා, ඒ වගේම තව දුරටත් දන්නා කරුණු නැවත නැවත ඔහු වැඩි අවබෝධයෙන් යුතුව ඉගෙන ගත්තා. ඒ වගේම තව කෙනෙක් තලාපෙලා ඔහු කටයුතු කරේ නැහැ. මෙන්න මේ වගේ ඌගේ ලක්ෂණ පිළිබඳව මේ පාඩමේම තියෙනවා. මේ පාඩමට අදාළ කරුණු තමයි මම ඔයාලට පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒ කරුණ පිළිබඳව සඳහන්. එතකොට ඒ තුලින් එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් සිදුහත් කුමරු ළමාවදී දැක්වෙන විට විශේෂ ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරගනිමින් පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ඔබලාට එයින් ඔබට ගත හැකි ආදර්ශයන් පිළිබඳව විස්තරයක් කරන්න කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ඕගොල්ලන්ට එතකොට ඒ වගේ ඔයාලා විසින්ම ප්‍රශ්නේ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ දිහා බලලා දැන් අපි දන්නවා පාස් පහුගිය ප්‍රශ්න පත්‍ර දෙස ඉතාමත්ම අවධාරණයෙන් යුක්තව බලලා උවමනාවෙන් බලලා මෙන්න මේ විදිහට එන්න පුළුවන්. දැන් සමහර දරුවෝ අපෙන් අහනවා සර් මෙන්න මේ වගේ එකක් එන්න පුළුවන් නේද, මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද කියලා අපෙන් අහනවා. ඉතින් අපිට හරි සන්තෝසයි. ප්‍රශ්න අහහා ඒ වගේම උත්තර හොය හොය නැවත නැවතත් ඒ පිළිබඳ අවධානයේ යොමු කරමින් මේ ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරමින් සමහර දරුවෝ හරි බුද්ධිමත්. ඉතින් අපි කියන්නේ මේ සියලුම දෙනා එකම මට්ටමට ඉන්න ඕන කියලා. හැබැයි අපිට බැරි නෑ. මොකද හේතුව මම දැන් අර මුලින් කිව්වේ ළමා නිවාසයක ඉන්න දරුවෙක්, ඒ වගේ අම්මා තාත්තා නැතුව ඉන්න දරුවෙක්, නෑදෑයෙක් කවුරුවත් නැති දරුවෙක් ලංකාවෙන් ප්‍රථම ස්ථානය ගන්න එක ඇත්තටම අභියෝගයක්. ඉතින් අපිට මොනවද අඩු? දැන් ඔයාලා නිවසේ ඉඳලා ඉන්නකොට දැන් මේ අඩු ගානේ පෙළපොත ඉතාමත්ම හොඳින් කියවලා පෙළපොත නැවත නැවත කියලා. මොකද දැන් අපි හිතුවනේ දැන් ඔන්න දැන් අද බුද්ධර්මයේ පාඩම නිසා අද දවසේ ඔන්න සර් කියපු ටික ඔක්කොම කරලා හැන්දෑවේ දැන් ආයෙ ඕක සතියකින් ඉතර අල්ලලා හරියන්නේ නැහැ. අපි ඔයාලා සැලසුමක් ඇති කරගන්නවා. ඒක තමයි දැන් අර පංචමහා විලෝකණයෙන් පෑදිලි කරන්නේ. පස්මහා බැලුම් කියලා කියන්නේ පුතේ දුවේ ජීවිතයේ එහෙම නැත්නම් අනාගතයේ තමන්ගේ අභියෝගය ජය ගන්න තැනට යනකල් සැලසුම් කරන එක. එතකොට ඔයාලට ඒ සැලසුම තමයි අපිට කියන්න තියෙන්නේ. ඔයාලත් මේ කරනවා. අපි දැන් කවදා හරි විභාගේ දැන් මේ කොවිඩ් වසංගතය කසා කියලා ටීවී බල බල එහෙම නැත්නම් ඒ අදාළ වෙනත් මේ ඔය ගේම් ගගහ ඉඳලා හරියන්නේ නැහැ මේ ගෙදර නිවසේ ඉඳලා. ඒක නිසා තමන් පාසලේ කරන්නා වූ වැඩවලටත් වඩා දැන් මහන්සිත් නැහැනේ. මේ නේද ස්කූල් බස් එක යන්නේ නැහැ, ඒ වගේම පාසල් වෑන් රථේ නේද යන්නේ නැහැ. ඉතින් එතකොට ඒත් එක්ක අපි එතෙන්ට යනකල් ඒ ඉලක්ක සපුරා ගන්න කල් ඔයාලා නැවත නැවත ඒවා පිළිබඳව අවධාරණය යොමු කරන්න ඕන දුවේ පුතේ. ඉතින් ඒක නිසා මෙන්න මේ කරුණ තමයි අද පැහැදිලි කරන්නේ. ඒ වගේම අවසානයේදී මේ කියන තව එක ප්‍රශ්නයක් තියෙනවා. ආරබත නික්කමත කියලා ගාතාවක් තියෙනවා. අන්න ඒ ගාතාවත් පොඩ්ඩක් ඕගොල්ලන් පුහුණුවට ගන්න ඕන. ආරබත නික්කමත යුංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝසේ නං නලාගාරංග කුංජරෝ. ඉතාමත් මාදර්ශයක් දෙනවා. අරඹව නික්මෙව් යෙදෙව් බුදුසසුන්හි දිනව මරසෙන් පරදා බටකැලේට වන් නැති කුසේ. මෙතනදී පැහැදිලි කරන්නේ කම්මැලිකම නැති කරලා උත්සාහවන්තව ඉස්සරහට යන්න. උත්සාහව නේද උත්හාන වීරියෙන් උත්ව ඉදිරියට යන්න වැඩ කරන්න කියන එක තමයි මේ පාඩමෙන්. එතකොට බලන්න මේ පළවෙනි පාඩමෙන් කොච්චර ඔයාලට කරුණු පැහැදිලි කරාද කියලා, කරුණු කියලා දුන්නාද කියලා. ඉතින් මේවා පිළිබඳව අවධානය යොමු කරගනිමින් දුවේ පුතේ මම ඉල්ලා සිටිනවා. ආදරණීය දුවේ පුතේ ඔයාලා නිවසේ සිට කටයුතු කරනකොට අපිට අමතත් පාඩමකින් හම්බ වෙනවා. මේ වගේ හැම කාරණයක්ම එකින් එකට මේ පැහැදිලි කරලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නවා වගේම විෂය දැනුම වැඩි දියුණු කරගන්නටත් ඔයාලට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙවන් වැඩසටහනකින් හමු වෙනතුරු ඔයාලා හැම දිනාටම උතුම් ශ්‍රී දළදා සමිඳු රැකවරණේ ප්‍රාර්ථනා කරනවා.